කල්‍යාණ මිත්‍ර හිතවතුනි බදාද සවස මේ එකතු වෙන්නේ අපේ ආධ්‍යාත්මික තානායම් පළට අම්බලමෙට ගිමන් නිවීමට වඩා මේ ගමනේ ආගිය තොරතුරු බෙදා හදාගෙන ඉදිරි පියවරවල් පිළිබඳව දැනුවත් වෙන්නට මේ සෑම හිතවතෙකුම ජීවිතයේ විවිධ වූ වගකීම් හා කාර්යයන් මැදේ තමා මේ උත්සාහය ගන්නේ. එය සිදුවිය යුත්තේ ඒ ආකාරයටම තමා. සමහර විට හිතෙන්ට පිළිවන් මේ සියල්ලෙන්ම ඔළුව මුලින්ම නිදහස් කරගෙන ඉන්පසු සිහි බුද්ධිය ඇති කරගන්නවා ඇති කරගන්න පුළුවන් කියා එය ලස්සන හීනයක් නමුත් කවදාවත් සැබෑ වීමක් නම් වෙන්නේ නැති වෙයි. කවදත් සිහි බුද්ධිය ඇති වුනේ ජීවිත අරගලයේදීමයි. ජීවත් වීම කියන්නේ අරගලයක්. තනිව හිටියත් සාමූහිකව හිටියත් ඒ අරගලේ පීඩනේ හැප්පීමේ ගැටීමේ අතුරු ඵලයක් ලෙසයි සිහි බුද්ධිය පැන නැග තිබෙන්නේ. නමුත් ඒ අරගලේ යෙදී සිටින සෑම දෙනාටම සිහි බුද්ධිය ඇති වෙන්නේ නැහැ. කිසියම් තවත් හේතු එකතු වෙන්නට ඕනේ. ඒ හේතු ගැන අප දැනුවත් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නට ඕනේ. එමෙන්ම සුදුසු තැනදී ආදර්ශයත් සමග මඟ පෙන්වීමකුත් අවශ්‍යයි. ඒ මඟ පෙන්වීම ඇහෙන්නට ඕනේ, ආදර්ශය පෙනෙන්නට ඕනේ. ඒ ඇසීම සහ පෙනීම ඇහෙන් හා කනින් පමණක් සිදුවන දේ නොවේයි. කනට මොනතරම් දේවල් ඇහෙනවද, ඇහැට කොපාමණ දේ පෙනෙනවද, ඒ ඇසීමයි පෙනීමයි ප්‍රමාණවත් නැහැ කෙනෙකු අවදි කරන්නට. ඊට වඩා ලොකු තට්ටුවක්, ලොකු සෙලවීමක් අවශ්‍යයි, ලොකු කම්පනයක් අවශ්‍යයි. ජීවිත අරගලයේදී ඇති ප්‍රදමට කම්පන ලැබෙනවා. ඒ කම්පනත් සමග ඉඩ දෙන්න, ඇහැරෙන්න, පිබිදෙන්න, අවදි වෙන්න. ඒ වැදගත් කම්පනයක් එක්ක ඇහැරෙන්නත් පුළුවන්, කම්පනයක් සමග වැළලෙන්නත් පිළිවන්. බොහෝ දෙනෙකු කම්පනයක් එක්ක වැළලෙනවා. ඒ තමා සංසාරේ. සංසාරේ පුරාවටම සිදුවන්නේ කම්පනයන් සමග වැළලීම. වඩ වඩාත් නිද්‍රාගත වීම, වඩ වඩාත් අසිහියටපත් වීම. එනමුත් බොහොම කලාතුරකින් කම්පනයක් සමග කෙනෙකුට ඇහැරෙන්නට, පිබිදෙන්නට, අවදි වෙන්නට ඉඩ තිබෙනවා. එය ඉතිහාසෙ පුරාම අතරින් පතර නමුත් සිදු වී තිබෙනවා. ඒ හේතුව නිසා හිතවතුනි, මේ ජීවිතය ඇතුළෙමයි විකසිත වීම සිදු වෙන්නේ. අවශ්‍ය විකසිත වෙන්නට නම් එය සිදුවන්නේ මඩේමයි. කිරිගරුඬ පොළවක නොවෙයි, තෛල ඇතුරු පොළවක නොවෙයි, මැණික්, රත්තරන් ආලේප කළ මතු පිටක නොවෙයි, පද්මයක්, පියුමක්, නෙළුමක් විකසිත වන්නේ මඩේමයි. මඩ අපිරිසිදුයි, අප්‍රසන්නයි, දුගතයි. කවුද කැමති? ඒ වගේ තමා එදිනෙදා ජීවිතය. අරගලය, වගකීම, කාර්ය බහුලත්වය, යුතුකම්, මේ සියල්ල හරියට මඩ වගේ. කෙලවරක් නෑ. හිත අපිරිසිදු වීමමයි වෙන්නේ. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න, කාර්ය බහුල වෙන්න වෙන්න, අවිවේකය වැඩි වෙන්නට වැඩි වෙන්නට, ආතතිය වැඩි වෙනවා මිසක්, කලබල ආවේග වැඩි වෙනවා මිසක්, සාමාන්‍යයෙන් එය අනෙක් දිශාවට ගමන් කරන්නේ නැහැ. වඩ වඩාත් නිශ්චල, කලබල නැති තැන්පත්, මනා වූ සිහිබුද්ධියකින් යුතු මනසක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන්. මේ සියල්ල මඩ විදිහට දකින්න. මොනවද? සමස්ත සමාජ ජීවිතේම මඩ. මඩ ගොහරුවක්. ලෝකේ කියන්නේ, සංසාරේ කියන්නේ මඩ ගොහරුවක්. වෙන ඒට වඩා උචිත උපමාවක් තිබෙනවද? එරෙනවා, 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 එරෙනවා. මේ එදිනෙදා ජීවිතේ නැමැති, ලෞකික ජීවිතේ නැමැති, රස්සාව නැමැති, පෞල් ජීවිතේ නැමැති, සමාජ ජීවිතේ නැමැති, ආගමික ජීවිතේ නැමැති මඩ ගොහරුවේ දිගින් දිගටම සිදුවන්නේ එරීමයි, එරීමයි, එරීමයි. මෙතනදී බොහෝ විට නහය ළඟටම එරෙනවා. නහය ළඟටම ඉන් පහළට එරෙන්නේ නැහැ. නහය ළඟට මෙරෙනවා. මැරෙන තුරු මේ ජීවිතේ ගොඩට ඇවිත් හොඳ ටයිල් පොළවක ඒ මඩ නැති, ගඳ නැති, කිලුටු නැති පිවිතුරු කිරිගරුඬ පොළවක හිටියා කියා පිපීමක්, විකසිත වීමක්, අවදි වීමක් සිදුවන්නේ නැහැ. සුවපහසු ජීවිතයක් ලැබෙයි. ඇහැරීමකින් තොර වැදගත් වෙන්නේ මේ සියල්ල දිහා බලන්න සුභවාදීව ජීවිතේ දිහා බලන්න සුභවාදීව ඒ පෞල් ජීවිතේද රාජකාරී ජීවිතේද සමාජ ජීවිතේද ආගමික ජීවිතේද ඒ දිහා සුභවාදීව බලන්න සුභවාදීව බලන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා එක ක්‍රමයක් තමා ඒ තමා ජීවිතය මේ තමා ජීවිතේ ඉපදුනේ රස්සාව කරන්න ඉපදුනේ සමාජ සේවය කරන්න ඉපදුනේ ආගමික සේවය කරන්න ඉපදුනේම මේ පෞල් ජීවිතය ගත කරන්න ඒ අර්ථයෙන් Taman නැතුව ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ කියන ඒ එක අන්තයක් මේ මඩ ගොහරුව දිහා බලන්න පුළුවන් නැත්නම් වැඩිපුරම පෙනෙන එක අන්තයක් මේ තමයි ජීවිතය වෙන ජීවිතයක් නැහැ මා නැතුව මේ මඩ ගොහරුවට පවතින්න බෑ ඒ සිටිවිල්ලත් සමග පුද්ගලයා මඩ ගොහරුවේ කොටසක් බවට පත් වෙනවා සංසාරේ කොටසක් සසර නැමැති මඩගොහරුවේ එරෙන කෙනෙකු බවට පත් වෙනවා ආත්ම කියන්නේ ඇයි මේ සියල්ල ආත්ම කරගත්තොත් රස්සාව විවාහය විනෝදය සමාජ සේවය ආගමික කටයුතු මේ මොනවා හෝ ආත්ම කරගත්තොත් ආත්ම කියන්නේ ඒ තමා ජීවිතේ ඉපදුනේ ඒ සඳහා තමන් නැතුව ඒව කෙරෙන්නේ නැහැ එතනින් දිගහැරෙන්නේ සංසාර මාගලයි එරෙනවා එරෙනවා ඉන් දෙවෙනි සුභවාදී දැක්ම තමා මේ මඩගොහරුව දෙස බැලිය හැකි මෙතන තමා පෝෂණය තිබෙන්නේ පෝෂණය කුමකටද සිහිබුද්ධිය ඇති කරගන්න සිහිබුද්ධියේ පිබිදීමට මේ කෙලවරක් නැති ඉල්ලීම් කොපමණ කළත් සෑහීමකටපත් නොවන සමාජයක් පවුලක් වැඩපළක් කළ දේට වඩා නොකළ දේ කතා කරන දුන්නු දේට වඩා නොදුන්නු දේට දොස් කියන මේ තමා මේ මඩගොහරුවේ හැටි මෙතන මොකද්ද තිබෙන පෝෂණය? එපා වෙනවා, කලකිරෙනවා. කලකිරෙන්නේ සමස්තේට නොවේ. ලෝකේ ප්‍රශංසා කරනකොට ඇති වෙනවද කලකිරීමක්? ප්‍රශංසා ඉදිරියේ, වැඳ වැටීම් ඉදිරියේ, ගරු බුහුමන් ලැබෙන විට කරන දේ හරියන විට වර්ණනා ලැබෙන විට ඇතිවෙනවද කලකිරීමක් නෑ කලකිරීමක් කියා සාමාන්‍යයෙන් ඇති වෙන්නේ වරදිනකොට වරද්දනකොට අසමාර්ථ වෙනකොට ඒ කලකිරීම නොවේ මෙතන දකින්න සිහි බුද්ධිය ඇති වෙන්නට තිබෙන හොඳම තැන තමා ගැටීම වැරදීම හරියෑමට වඩා වැරදීම ප්‍රශංසාවට වඩා දෝෂාරෝපණය, ඇගීමට වඩා විවේචනය, වැඳ වැටීමට වඩා ගැරහීම, ජයග්‍රහණයට වඩා පරාජය, හැම සිදුවීමකම පොහොරක් පෝෂණයක් තිබෙනවා. නැති සිදුවීම් නෑ. නමුත් සිහිබුද්ධිය ඇති කරගන්නට වඩාත් වැදගත් වෙන්නේ අර කියූ සාමාන්‍ය හිත ප්‍රතික්ෂේප කරන සිදුවීම් අත්දැකීම්. සාංසාරික හිත, සංසාරේ සැප හොයන හිත, සංසාරයේ ඇතුලේ නිරෝගී බව, තාරුණ්‍යය, අමරණීයත්වය, සදාකාලික බව හොයන හිත. ඉවට කමක් නැහැ. හොයන්නේ සංසාරය ඇතුලේ නම් ලැබෙන්නේ නැහැ. සංසාරයේ සමානයි රෝගී බවට, ලෙඩකට. සංසාරයේ සමානයි මහලු බවට. සංසාරයේ සමානයි මරණයට. සංසාරයේ සමානයි අතෘප්තියට. සිවට ලැබෙන්නේ මේ සාමාන්‍ය හිතක් හොයනවා. මේ සියල්ලම අමරණීයත්වය, පරම නිරෝගී බව, සදාකාලික යෞවනත්වය, සදාකාලික ආදරය, ප්‍රශංසාව, ඇගීම හොයනවා. හොයන්නේ නැති තැනක. සුවඳ හොයනවා ගඳ ගහන මඩේ. ගඳ ගහන මඩ වගුරක හොයන්නේ සුවඳ. වෙන තැනක් දන්නේ නැහැ. නැහැ. හොයන හොයන තැන නැහැ. කොහෙද සුවඳක් පල්වෙන, දිරන, මලකුණු සමග වැළලෙන මඩ වගුරක සුවඳ හොයන කෙනාට ලැබෙන්නේ දුර්ගන්ධය. මඩවගුරේ සුවඳක් නැහැ. නමුත් සුවඳවත් විකසිත වීමකට අවශ්‍ය අමුද්‍රව්‍ය එතන තිබෙනවා. මඩවගුරු ඇතුලේ නැහැ යෝබාගෙන සුවඳ හෙව්වට ලැබෙන්නේ නැහැ. ඉහළට එන්න ඕනේ. මඩවගුරෙන් උඩට එන්න ඕනේ. ඉන්නේ මඩවගුරේ, හැබැයි උඩින්. මේ සිදුවීමක් සමග, ඕනෑම සිදුවීමක් සමග හිතවතුනි, ඕනෑම සිදුවීමක් සමග අපට එරෙන්න පුළුවන්. නැතිනම් නැගී සිටින්ටත් පිළිවන්. ඒ සිදුවීමට එරෙහිව නොවේ නැගී හිටිනවා කීවහම නිතැතින්ම ඔළුවට එන්නේ එරෙහිවීමක් නෑ. එරෙහිවීමක් නොවේ. සිදුවීමක් කියන්නේ අවස්ථා දෙකක්, දොරටු දෙකක්. මේ ගැන අප කලින් කතා කර, හැම සිදුවීමකදීම දොරටු දෙකක්. අද පේනවා හැම සිදුවීමකදීම සෝපානයන් දෙකක්, පඩිපෙළවල් දෙකක්, පහළට හා ඉහළට. කොයි පඩිපෙළද තෝරගන්නේ? පහළට, 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 තව තව එරෙන, 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 නැතිනම් ඉහළට, 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 උඩට එන. හිතනවා සුවිශේෂී සිදුවීම් තිබෙනවා අවදි වෙන්නට. සුවිශේෂී සිදුවීම් එබඳු සුවිශේෂී සිදුවීම් නෑ, අතිශයින්ම සාමාන්‍ය සිදුවීම් හරහා තමා සැවොම අවදි වී තිබෙන්නේ. එක සමාන සිදුවීම් මොනතරම් වෙනවද? දුක් විඳිනවද නැද්ද? හිතවතුනි, ඕනෑම සිද්ධියකදී මුලින්ම ඇති කරගත යුතු දේ තමා සිහිබුද්ධිය. සියල්ලටම කලින්, හැම දෙයකටම කලින්. ගිය සතිය අප කතා කළා සිහිබුද්ධිය නැති වෙන අවස්ථා, සාමාන්‍ය ජීවිතයේ අවස්ථා පහක් ගැන. නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ, සාරාංශය ලැබුණා. සාමාන්‍ය ජීවිතේ මත් වුණාම, සිහි මද වුණාම, හීන දකින නින්දක, දැඩි කම්පනයක හා හැඟීම් බර වුණු අවස්ථාවල සිහිබුද්ධිය නැති වෙනවා. සාමාන්‍ය සිහිබුද්ධියත් නැති වෙනවා. එවන්දු අවස්ථාවල පිළිගන්න යථාර්ථය ඇත්තම යථාර්ථය නොවේ. මත්තුණු කෙනා අත්දකින යථාර්ථය මත් නොවුණු කෙනා අත්දකින යථාර්ථයට වඩා වෙනස්. නමුත් යථාර්ථයක් අත්දකින ඇත්ත කියා පිළිගන්න යමක් තිබෙනවා. ඒ පිළිගැනීම තිබෙන තුරු ඇහැරෙන්න බෑ, අවදි වෙන්න බෑ. ඇත්තද බොරුද, හරිද වැරදිද, නිගමනයකට එන්නට කලින් සමස්ත සිද්ධියම හොඳින් නිරීක්ෂණය කළ යුතු වෙනවා. සමස්ත සිදුවීමම, මුළු සිදුවීමම පරිපූර්ණ වශයෙන්ම ආත්පසින්ම අවබෝධ කරගත යුතු වෙනවා. සිදුවීමේ පුංචි කෑල්ලක් නොවේ, කොටසක් නොවේ සමස්තය. අවදි වුණා නම් කෙනෙකු ඒ අවදි වී තිබෙන්නේ සිදුවීමක තිබෙන සුවිශේෂී ස්වභාවයක් නිසා නොවෙයි. දිය බිඳුවක් වුණත් ඒ දිය බිඳුවට පූර්ණ අවධානය යොමු කිරීම නිසා. සම්පූර්ණ අවධානය අවශ්‍යයි. සම්පූර්ණ අවධානය තිබුණොත් තමා සම්පූර්ණ නිරීක්ෂණයක් කරන්න පිළිවන්නේ. සම්පූර්ණ නිරීක්ෂණයක් කළොත් තමා උපරිම තොරතුරු ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. එමෙන්ම මෙහි තිබෙන ඊළඟ වැදගත් කාරණය තමා සිදුවීමයි තමනුයි කියන්නේ දෙකක් නොවන බව. සාමාන්‍යයෙන් කියනවා මෙහෙම සිදුවීමක් වුණා, මට මෙහෙම සිදුවීමකට මූණ දෙන්න වුණා, බේරෙන්න බැරි වුණා, ගැලවෙන්න බැරි වුණා. එතන මමයි සිදුවීමයි දෙකක් විදිහට තමා කතා කරන්නේ. ඇත්ත කුමක්ද? එතන තිබෙන්නේ සිදුවීමක් පමණයි. සිදුවීමක් පමණයි. සිදුවීම ඇතුලේ මමත් ඉන්නවා, ක්‍රියාවකුත් වෙනවා. මේ දෙකේ එකතුවට තමා සිදුවීමක් කියන්නේ. සිද්ධියක් කියන්නේ කෙනෙකුයි ක්‍රියාවකුයි. කෙනෙකු හා ක්‍රියාවන්, ක්‍රියාවක මේ දෙකේ එකතුවකට තමා සිදුවීමක් කියන්නේ. සිදුවීමක් නිරීක්ෂණය කරන විට ක්‍රියාවයි කරන කෙනයි. මේ දෙකම නිරීක්ෂණය වෙන්නට ඕනේ. දෙකම ක්‍රියාවයි කාරකයයි. කර්මයයි කාරකයයි. කරන කෙනයි කරන දෙයයි. මේ දෙපැත්ත පිළිබඳවම පරිපූර්ණ නිරීක්ෂණයක්. මොනවද වෙන්නේ? කාටද වෙන්නේ? මොනවද කරන්නේ? කවුද කරන්නේ? කුමකටද කරන්නේ? ඔහි බලන් සිටීමක් නොවේ. ඉර බහිනව බලන් ඉන්නවා වගේ, ඉර පායනව බලා සිටිනවා වගේ, වහිනව බලන් ඉන්නවා වගේ, එබඳු බලා සිටීමක් නොවේ. එබඳු බලා සිටීමකින් සතුටක් ලැබෙයි. එබඳු බලා සිටීමකින් සිතේ ඒකාග්‍රතාව ඇති වෙයි, සැහැල්ලු වෙයි, සියල්ල තාවකාලිකව අමතක වෙයි. නැවත ඒ සියල්ලම ඔළුවට එයි. මෙතන ඒට වඩා සජීවී නිරීක්ෂණයක් තමන් දිහයි, ක්‍රියාව දිහයි. මේ දෙන්න එකතු වෙන හැටි, එකතු වෙන තැන කොතනද? සිදුවීම කියන නම දෙන්නේ මේ එකතුවට. වෙන් කරන්න බෑ. ඒ ඇතුලේ කැමැත්ත තිබෙනවා, අකමැත්ත තිබෙනවා, බලාපොරොත්තු තිබෙනවා. සිදුවීමක් ඇතුලේ බලාපොරොත්තු මතක තිබෙනවා, බදා ගැනීම තිබෙනවා, පිටුපෑම් සහ තව කී නොකී බොහෝ දේ. මේ හැම කරුණක් සමගම සාමාන්‍ය හිතක් එරෙනවා, එරෙනවා, එරෙනවා. සාමාන්‍ය හිත හරි බරයි. මේට කියනවා කෙලෙස් බර කියා. බරයි. බලාපොරොත්තු වැඩි, අපේක්ෂා වැඩි. ඉක්මන් නිගමන වලට එනවා වැඩි. ක්ෂණිකව නිගමන වෙනස් කරනවා වැඩි. මේ සියල්ල නිසා සාමාන්‍ය හිතක් හරි බරයි. ප්‍රතික්‍රියා බහුලයි. මේ සියල්ල එකතු වුණහම හිත එරෙනවා. සිදුවීමකදි වෙන්නේ හිත එරීමක්. ඒ වෙනුවට සැහැල්ලු කරගන්න. හැම සිදුවීමක් දිහාම බලන්න ආධ්‍යාත්මික විකසිත වීමකට අවශ්‍ය අමුද්‍රව්‍යයක්, පෝෂණයක් පුරා උකහා ගන්න. ඒ චේතනාවෙන් අනේතයි ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ. ආධ්‍යාත්මික ජීවිතය තියෙන්නේ කොතැනද? සිදුවීම් ඇතුලේ. වෙන කොහෙවත් නොවේ. හිතෙන්න පුළුවන් ආධ්‍යාත්මික ජීවිතයක් තිබෙන්නේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානවල. නෑ, එබඳු මධ්‍යස්ථාන නෑ. ගොඩනැගිලි ඇති, ගහකොළ ඇති, මලු ඇති, නමුත් ආධ්‍යාත්මිකත්වේ නෑ. ආධ්‍යාත්මිකත්වේ තිබෙන්නේ සිදුවීමක. සිදුවීමට දෙන වටිනාකම උද, සිදුවීමෙන් පුරා උකහා ගන්න දේවද සිදුවීම පාවිච්චි කරන්නේ කුමන අරමුණකින්ද? ඉන්නද යන්නද? එරෙන්නද ගොඩෙන්නද? තව තව නිද්‍රාගත වෙන්නද අවදි වෙන්නද? අවදි කරවන සිදුවීම් කියා කොටසක් වෙන් කරගෙන එබඳු සිදුවීමක් ඇවිත් අපව අවදි කරයි, එතෙක් නිදාගෙන ඉන්නවා කියා හිතුවොත් හිතවතුනි මරණින් දින්ද වෙන්නේ. ඒ වෙනුවට සිදුවීමෙන් සිදුවීමට අවදි වෙන්න. හරියට ලොතරැයි වගේ ලොතරැයියක් ගන්නවා. පළවෙනි දිනුම ගැන හිතාගෙන පතාගෙන නෑ. පළවෙනි දිනුම නෑ. දෙක තුනත් නෑ. ඉතින් ආයෙත් ලොතරැයියක් ගන්නවනේ. ඒත් නෑ, තුන්වෙනි ලොතරැයියක් ගන්නවා. ඒ වගේ පළවෙනි සිදුවීම, දෙවෙනි සිදුවීම, කොයි සිදුවීමේදී මේ ලොතරැයිය ඇදෙයිද කියන්න බෑ. හරියටම දැනගෙන මේ තමා පළවෙනි දිනුම කියා දැනගෙන ලොතරැයි ගත්ත කෙනෙකු සාමාන්‍යයෙන් නෑ. එහෙම දැනගෙන ගත් කෙනෙක් නෑ. දිගින් දිගටම දිගින් දිගටම ගන්න විට එකකදී දිනනවා. ජීවිතේ හැම සිදුවීමකම ආධ්‍යාත්මික ලොතරැයි ඇදීමක් තිබෙනවා. හැම සිදුවීමකම ඒ පමණට මේ හැම සිදුවීම වටිනවා. හැම බැනුමක්ම වටිනවා. හැම ගැරවීමක්ම, රැවීමක්ම, වැරදීමක්ම වටිනවා. ඒ හරහා මේ ස්වීප් එක ඇදෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ සිදුවීමට වඩා සීබුද්ධියෙන් සිටීමයි. සීබුද්ධියම් පමණකට තිබුණොත් ඒ පමණට මේ ආධ්‍යාත්මික ලොතරැයියේ දිනුමක් ලබා ගන්නට පුළුවන්. ලැබී තිබෙනවා. ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ තීන්දුවත් සමග හිතවතුනි අපි වඩාත් සිහිබුද්ධිය සමග එකතු වෙන ප්‍රායෝගික භාවනාවකට පිවිසෙමු. මුලින්ම මේ මොහොත අත්දකින්න කායිකව මේ මොහොත අත්දකින්න ඉරියව්වත් සමග මේ මොහොතේ කිසියම් දුරකට ස්ථාවර වුණු අවධානයකින් අද දවසේ සිදුවීම් දිග හැර ගමු. එක්වරම මතක් වන්නේ කුමන සිදුවීමද බලන්න. ඇයි ඒ සිදුවීමම මතක් වුණේ? සිදුවන අවස්ථාවේ තමන්ට කුමක්ද වුණේ? දවසේ කොයි වෙලේ හෝ සිදුවන විට අපට වුණේ මොනවද? සිය නැති වුණාද? හැඟීම් බර වුණාද? කම්පණයට පත් වුණාද? මත්තුනාද හීනයක්කද එක්වරම මතක්කුණු සිදුවීම සමග පුංචි ගමනක් යනවා. සිහිබුද්ධියෙන් එය ඒ සිදුවීම හැබෑවටම සිදු වූ තැන මොහොතේ තමන්ට කුමක්ද වුණේ? සම්පූර්ණ අවධානයෙන් හිටියද නැත්ද? ඉන්න බැරි වුණාද? ඇයි බැරි වුණේ? වෙනත් සිටිවිලි වලට පණින හිත හඳුනාගනිමින් නැවත නැවත මාතෘකා කරගත් සිදුවීමටම එන්න එතනම ඉන්න නැවත නැවත හාර හාර අහන්න බලන්න එතනදී තමන්ට උනේ කුමක්ද බැරි වුණා නම් ඇයි බැරි වුණේ පූර්ණ අවදිමත් බවකින් ඉන්න පහළ වුණා නම් කිසියම් ආලෝකයක් ඒ ආලෝකයක් සමග හිතවතුනි එන්න සාකච්ඡාවට
තෙරුවන් සරණයි ගුරුතුමනි. තෙරුවන් සරණයි ගුරුතුමනි.
තෙරුවන් සරණයි.
මට හිතෙනවා ඔබතුමා සාරාංශගත කරේ හරි පරිශන සූත්‍රය කියලා.
ඔබතුමා ප්‍රශ්නයක් දාන්නේ නැත්නම් අදහසක් කියනවද?
අදහසක් සහ පැහැදිලි කර ගැනීමක්.
ඔබතුමා අදහස් ඔබතුමාගේ අදහස තමයි මේ සාරාංශ කරේ අරිය පරිේෂණ සූත්‍රය කියලා.
ඔව් සර්.
මේ එහෙම අදහසක් නම් තිබුණේ නැහැ. වෙයිත් නැති වුණේ.
සර්
සමහර මේ ඒ සමානකම් තියෙන්න පුළුවන්. අපව බලනකොට ගැඹුරුමත් වුණාට පස්සේ මතක් කරනකොට යම් යම් සමාන ලක්ෂණ පේනවා. හැබැයි මේ ඒ වෙලාවේ නම් එහෙම අදහසක් තිබුණේවත් එහෙම ගැළපීමක් මතක්ුනේවත් නැහැ.
මට හිතුනේ සර් දැන් ඇත්තටම එතන ඒ මඟ පෙන්වීමම තමයි සර් කරේ කියන එක තමයි මට මගේ අදහස උනේ සර්.
එහෙම නිගමනයකට එමින් ඔබතුමාගේ අධ්‍යාත්මික ගමනට භාවනාවට අපට උදව්වක් වෙනවා නම් හොඳයි.
පැහැදිලිවම සර්. තෙරුවන් සරණයි ඔබතුමාට.
තෙරුවන් සරණයි. ඔබතුමාගේ මතකල කාරණේ වැදගත්කමක් තිබෙනවා මේ ධර්මයේ තිබෙන සනාතන බව. සමහර විට මේ කෙනෙකුට වැටහුණු අවබෝධුණු කාරණයක් අපත් සමග බෙදා ගන්න විට අපට හිතෙනවා මේ අප කියවා තිබෙනවනම් මේ අහවල් ගාථාව පාලි දන්නවනම් ඒ පාලියෙන් මේ ගාථාව උනත් අප කියන්න පුළුවන්. අර සූත්‍රයෙන් මේ කියා සමහර විට අප එහෙම ඇහුවාම ඒ තැනත්තා කියනවා නෑ එහෙම සමහරට කියවලත් නෑ. ආරි පරිසුත්තේ නම් මා කියවා තිබෙනවා ඉපවතාවක්. නමුත් සමහර අවස්ථා තියෙන්න පුළුවන් අහලවත් නෑ. මේ තමයි ධර්මයේ තිබෙන විචිත්‍රත්වය සහ සජීවී බව. ඇහුවත් නැතත් කියවුවත් නැතත් කිසියම් අවබෝධයක් ඇති වෙන විට ඒ පිළිබඳ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ඉතින් උන්වහන්සේ දේශනා නොකළ දෙයක් කියන්ට නම් බැ. ලියන්ට
අවසරයි සර්. දැන් අත්දැකීමක් ලබනකොට අත්දැකීමෙන් කිසියම් කම්පනයක් ඇති වෙනවා නම් පුද්ගලයාට ඒ අත්දැකීමට තියෙන බැඳීම අනුව නේද ඒ කම්පනය ඇති වෙන්නේ. සමහර අත්දැකීම් තියෙනවා කිසිම බැඳීමක් නැහැ, අල්ලගෙන නැහැ. ඒ නිසා ඒවා ඒ විදිහටම යනවා. කම්පනයක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. නමුත් සමහර අත්දැකීම් තියෙනවා කම්පනයක් ඇති වෙනවා, ගල් ගහිනවා කියනවා. ඊට අමතරව දැන් අත්දැකීමක් ලැබෙනකොට ඒ විලාසි සිහිබුද්ධිය කිසියම් මට්ටමක තියෙනවා. නමුත් අර කලබලයේ එහෙම නැත්නම් ආවේගයක් එතන තියෙනවා. එතකොට ආවේගයෙන් දෙන අර්ථකථනයකුත් වෙනවා මේ අත්දැකීමට. සිහිබුද්ධියනොත් මෙහි කෙසියම් විදිය අර්ථකථනයක් දෙනවා. ඒ වගේ මිශ්‍ර අදහසක් තමයි මට අත්දැකීමෙන් ලැබෙන්නේ. එහෙම නැතුව පියෝලිම මගේ හිත සිහිබුද්ධියෙන්ම මේක ග්‍රහණය කරගත්ත බවක් මට අත්දැකීමෙන් තේරෙන්නේ නැහැ. හුගතොරට කම්පණින් තමයි මාව ඇදලා ගන්නෙ. ඒ දෙක අතර කඹැදෙල්ලක් වගේ තමයි සිදුවෙන්නේ. ඒකයි මගේ අදහස.
බොහොම හොඳයි. මේ ඔබතුමායි බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා. මේ බොහෝ විට කෙනෙකුට නොහැටෙන කාරණේ තමයි එතන. සාමාන්‍යයෙන් ඒ හැඟීමකින් තමයි අත්දැකීමක් නිර්මාණය වෙන්නේ. අප අත්දැකීමක් කියන්නේ හැඟීමකට. හැඟීම විසින් වර්ණවත් කළ, හැඟීම විසින් විසිරු කළ, හැඟීම විසින් වේශ නිරූපණය කළ දෙයකට තමයි අත්දැකීමක් කියන්නේ. ඒ පියෝ එක්ස්පීරියන්ස් එකකට නොවේ. ඒ පිවිතුරු පිරිසිදු සුද්ධ වූ දෙයකට නොවේ අත්දැකීමක් කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් සමහර විට මගුල් ගෙදරක හිම කෑමකදී නැත්නම් සාදයකදී කෑමකදී මතක තියෙන්නේ ඒ හැඟීමක් එක්ක ගත්ත ආහාරයක්. බොහොම රහට තාම කැමැත්තෙන් රස විඳ ආහාරයක් එහෙම නැත්නම් මෙලෝ රහක් නැති දෙයක් කෑම නම් ඒත් මතකයි. ඉතින් එතනත් හැඟීමක්. ඒ අර ඔය අන්ත දෙකට නොවැටුණු ආහාර මතකෙට එන්නේ නැහැ. ඒ අත්දැකීමක් විදිහට ගන්නෙත් නැහැ. ඒ අනිත් අත්දැකීමත් ඒ වගේ ආහාරයේ පමණක් නොවේ. මේ අත්දැකීමක් කියන්නේම හැඟීමක් විසින් විචිත්‍රවත් කරන දෙයක්. අඳින චිත්‍රයකට. මෙම නිසා මේ හැබෑ අත්දැකීම කුමක්ද? මූලික අත්දැකීම කුමක්ද? ඇත්තටම අද්දුටුවේ කුමක්ද හොයාගන්න අමාරුයි. අත්දකින මොහොතේම හැඟීමක් ඇති කරගත්තාම ඒ හැඟීම විසින් අත්දැකීම සංස්කරණය කරනවා. අත්දැකීමක් කියන්නේ සංකාරයක්. නමුත් හැඟීමක් ඇති වෙච්ච ගමන් හැඟීමත් සංකාරයක්. ඊළඟට මේ සංකාර දෙක එකතු වෙලා තුන්වෙනි සංකාරයක් හදනවා. ඇත්තම නොවන. ඇත්තේ නොවි. නමුත් මතක තියෙන්නේ මේ තුන්වෙනි සංකාරය. මේ එම නිසා එකම අත්දැකීම කියාප කිව්වට ලැබුවේ ඉන්න ගාන අනුව අත්දැකීම් වෙනස්, සංකාර වෙනස්. ඒ හැඟීම් වෙනස්, හැඟීම් එකම හැඟීම් උනත් ඇති වුණු ප්‍රමාණය වෙනස්. ඒ අනුව වර්ණ සංයෝජනේ වෙනස් වෙනවා. චිත්‍රයක් වෙනස් වෙනවා. වර්ණ සංයෝජනේ වෙනස් වෙන විට ඒ යොදන බර වෙනස් වෙනකොට කාවැදී මඩු වැඩි වෙනවා. ඒ අනුව චිත්‍රය වෙනස් වෙනවා. ඒ වගේම මේ සාමාන්‍ය ඔතන ඉවරයි. සිහි බුද්ධිය මෙතෙන්ට එකතු වෙනකොට අර කබැදීම වෙනවා. හැඟීමේ පැත්තට අදිනවා. මේ සිහි බුද්ධිය නැහැ. මධ්‍යස්ථනකට ඇවිල්ලා බලමු අපි. මධ්‍යස්ථනකට හැඟීම් බර නොවි මේ අත්දැකීම හඳුනාගමු. අත්දැකීම විනිශ්චය කරමු, විග්‍රහ කරමු, නිරීක්ෂණය කරමු කියලා සිහි බුද්ධිය කියලා. හැඟීම් බර වෙන්න එපා. හැඟීම් කියනවා නෑ. සිහි බුද්ධිය මොන් පැත්තකට දබල්ලා හරියන්නේ නැහැ. මෙතන රහයි. මේක රසවත්, මිහිරි, ආකර්ෂණීයයි නැත්නම් අරිම අප්‍රසන්නයි. මේ විදිහට හැඟීම වෙනම පැත්තකට අදි. ඉතින් සීබුද්ධිය නැත්තම් කබැදීමක් නැහැ. ඒ මඩ ගොහරුවටම ඇදිලා 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 නාහෙත් එක්කම එරෙනවා. දැන් මොන ගොඩට අදිනවා? උඩට අදිනවා. එකපාරට මේ පිටිලා ඉන්නේ නැහැ. මෙදු දණ්ඩක් යමලක් පාරට මතුවෙන්නේ නැහැ. මේක පොළවට අදිනවනේ. ගුරුත්වාකර්ෂණයට එරෙහිව තමයි ඒ පොහොට්ටු උඩට එන්නේ. නිකම්ම මේ ඔහෙ පාරට එන්නේ නැහැ. රොකට් එකක් යන රොකට් එකක් උනත් ගුරුත්වාකර්ෂණයට විරුද්ධවනේ උඩට එන්න ඕනේ. ඉතින් මේ මඩ ගොහරුව අදිනවා මහර. හැබැයි මේ ඇතුලේ තිබෙනවා පිපෙන්න පුළුවන් හැකියාව. විකසිත වෙන්න පුළුවන් සම්භාවිතාව තිබෙන නිසා ඒ සම්භාවිතාවේ තමයි ඉහළට 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 අරන් එන්නේ. ඉහළට ගෙනල්ලා අන්න ඒ වෙලාවට ඉර පෑවුවාම කිරු එළියක් වැටුණොත් පිපෙනවා. ඉතින් මේ හැම තැනකම තියෙන ඔය කබැදීම තමයි. මෙතන මේ මහා ගුරුත්වාකර්ෂණයක් තිබෙනවා. පහළට ඇදීමක් තිබෙනවා හැඟීම් එක්ක. ඒකම සිහිබුද්ධිය අවදිමත් බව. අර නිදි බර වෙන්නේ නැතුව නිදි බර කියලා කියන්නේ ඒක බරයි. ඒ බරත් එක්ක නිද්‍රාගත වෙනකොට හීනයක් දකින්න සිහිබුද්ධිය කොහොමත් නැහැ. ඒ වෙනුවට සැහැල්ලුයි. අවදිමත් බව සැහැල්ලුයි. නිින්ද බරයි. අපි හිතන්නේ අනිත් පැත්තට. නිින්ද තමයි සැහැල්ලුව. අවදිමත් බව බරයි. මේ විකෘති සංඥාව ඇත්ත කුමක්ද? අවදිමත් බව තමයි සැහැල්ලු. නිින්ද තමයි බර. ඉතින් මේ ආකල්පය වෙනස් වුණාම නිවැරදි දැකීම ඇති වුණාම උඩ යට හරියට හදාගත්තාම මේ උතුර දකුණ මාරු වීම නිවැරදි වුණාම පහසු වෙනවා. සීබුද්ධියට කෙනෙකුව ඉහළට ගන්න.
ගොඩක් පින්ස.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. මේ මම මේ බැලුවේ පරීක්ෂා කළ බැලුවේ සීබුද්ධිය අවම වෙන අවස්ථා දෙකක්. ආවේගශීලී සහ කම්පණය වෙන අවස්ථා දෙකේදී ඉතාමත් සුළු කාලයක් ඇතුළත ඒ වුණ අවස්ථාවේදීම සුළු කාලයක් ඇතුළත කිසිම ප්‍රතික්‍රියාවක් නැතුව ඒ අවට ගැන හොඳට අධ්‍යයනය කළා, ඔබ්සර්වේෂන් එක කළා. ඊට පස්සේ අපේ සීබුද්ධිය කියන මෙකැනිසම් එක ඔප්ටිමයිස් කරගන්න විදිහේ මෙකැනිසම් එකක් එහෙම කරගන්න බැරිද? මොකද ආචාරතුම එකවර කලබල නොවි. මොකද කලබල වෙච්ච ගමන් ප්‍රශ්නේ සංකීර්ණ වෙනවා. ඒක නිසා සංකීර්ණ නොවි අපි කිසි ප්‍රතික්‍රියාවක් නැතුව ඉඳලා ඊට පස්සේ නිරීක්ෂණකින් පස්සේ මේ සීබුද්ධිය ඔප්ටිමයිස් කරන්න කිරීමේ එහෙම යාන්ත්‍රණයකට කරන්න බැයිද ආචාරතුම?
පුළුවනේ. එහෙම තමයි අපි කරනවා නම් කරන්න වෙන්නේ එහෙම. දැන් මෙතන මේ යාන්ත්‍රණ කීපයක් තිබෙනවා. එකක් තමයි මැනුවලි ඔපරේට් කරන යාන්ත්‍රණය. හිතාමතා ඒකට එතනදී ওই විදිහට තමයි කරන්න වෙන්නේ. මුලින්ම දැන් වාහනයක් ආපහු හරවන්න නම් මුලින් නවත්තන්න බැහැ. ඒ යන ගමන නවත්තන්න ඕනේ. යන ගමන් ආපහු හරවන්න බැහැ. ඉතින් ඒ නිසා මුලින්ම දේ කම්පැනි එකදී හෝ ආවේගශීලී වුණු අවස්ථාවක මුල්ම දේ තමයි නවතින එක. නවතිනවා කියන්නේ කිසිම නිගමනයකට එන්න එපා. මේ දේ කරන්න ඕනේ, අර දේ කරන්න ඕනේ නැහැ. කළ යුතු එකම දේ කිසිවක් නොකර සිටීමයි. මේ කිසිවක් නොකර සිටීම කියන ස්වභාවයට බොහොම ළඟින් යනවා ගල් ගැසීම කියන එක. ගල් ගැහෙනවා, ෆ්‍රීස් වෙනවා, ස්ටක් වෙනවා කියන්නේ. ඒ නෙවෙයි මේ. එහෙම වෙන්නේ ඉබේද නෑ. මෙතන හිතාමතාම මොහොතකට නවතින්න ඕනේ කියන තීරණයට කිසිම හිතන්න යන්නේ, ක්‍රියාත්මක කරන්න යන්නේ මොනවත් නෑ. මේ සියල්ල අතහැරලා එක මොහොතකට මුළු පද්ධතියම විවේකයටපත් කරගන්න. දැන් අවිවේකන කම්පැනි එකදී සහ විශේෂයෙන් ආවේගශීලී වුණු අවස්ථාවල මේ සමස්ත පද්ධතියම ආත්‍යතියටපත් වෙලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි මේ පද්ධතිය රීස්ටාර්ට් කරන්න. ඒ සඳහා නවත්තන්න. මේ පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි කිව්වේ හරියට. හරි පුහුණු කරන්න. නිශ්චල වෙන්න. දැන් මොහොතකට. ඈගානකට නෙවෙයි මොහොතකට. ඉන්පස්සේ අන්න නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ මොහොතකට මේ ගමන නැවතුණු ගමන්ද මේ සියල්ල වෙනස් වෙනවා. ඒ තිබිච්ච ආවේගයක් නැහැ, ඒ තිබුණු කලබලෙත් නැහැ, අදිස්සියක් නැහැ. ඒක මොහොතකට මේ අන්න සිහි බුද්ධියට දොර ඇරෙනවා. එයයි වැදගත් වෙන්නේ. ඒ නැවතුණු මොහොතේ තමයි සිහි බුද්ධියට එන්න පුළුවන් මේ. පුංචි ඉඩක් දෙන්න ඕන. අවකාශ පුංචි. මහා විශාල නෙවෙයි. මේ පුංචි හැරි අවකාශයක් දුන්නා මින් පස්සේ සිහි බුද්ධිය මේ පුංචි අවකාශයෙන් ඇවිල්ලා සිහි බුද්ධිය පාවිච්චි කරන්න පටන් ගන්න. ඉතින් ඒ කරන්න පුළුවන්. ඒ කළ යුතු දෙයක්. එහෙම තමයි පුහුණු වෙන්න ඕනේ. මේ භාවනා පුහුණුව වෙන්නේ එහෙමම තමයි. ඒ පුහුණු වේදී එහෙම පුහුණු වන විට අන්න අර ඔටෝ පයිලට් මෝඩ් එකිනුත් වෙන්න පුළුවන් ඒක. මේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට එකපාරට ආවේගශීලී අවස්ථාවක නැතිනම් කම්පණයකදී සිහිබුද්ධිය ඇති වෙන්න පුළුවන් ක්ෂණිකව. කිසිවක් නවත්තන්න අපි හිතුවෙත් නෑ, ඉස්තල වෙන්න හිතුවෙත් නෑ, එහෙම කරන්නත් බෑ. ඒ සියල්ලටම කලින් එකවරම හොඳ අවදිමත් බවක්, සතිමත් බවක් අවධානයක් ඇති වෙන්න පුළුවන්. ඒ අපි යතේ නෙවෙයි. එහෙම වෙන්නේ කොහොමද කියලා බලලා ඇයි එහෙම මේ ප්‍රමණ කල් උනේ නැත්නම් එහෙම වෙන කල් බලන් ඉන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මේ පුහුණුව කරන්නේ පුහුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට එය වෙයි. එය තියෙන්නේ අපේ අතේ නෙවෙයි, සිබුද්ධිය අතේ, ධර්මතාවක්. ඉතින් ඒකට නැකත් බලල වැඩක් නැහැ. සුභහෝරා බලල වැඩක් නැහැ. පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට සිහි බුද්ධිය තමන් විසින්ම මේ යාන්ත්‍රණය තමන්ගේ අතට ගන්න.
බොහොම පින් ආචාරිතුමනි.
ඒ කියන්නේ සර් මේ සිහි බුද්ධිය අහඹු සිදුවීමක් නෙමෙයි නේද? පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන දෙයක්.
ඔව් මේ අහඹු සිදුවීමක් නොවේ. උදාහරණයක් විදිහට මේ හුස්ම ගන්න අපහසු තැනක, ඒ කියන්නේ වාතාශ්‍රය අඩු ඉරවුණු තැනකදී ඒ හුස්ම ගන්න පහසු වෙන්න අපිට ඒ ජනේලයක් අරින්න වෙනවා. දොරක් අරින්න ඕනේ, අගුල ඇරලා, ලොක් එක ඇරලා, ලොක් එක මේ අන්ලොක් කරලා ඒ අගුල ගලවලා මේ දොර අරින්නට ඕනේ, ජනේලෙ අරින්න ඕනේ. ඉතින් ඒ අප කරන්නට ඕනේ. එහෙම කළොත් තමයි ඊට පස්සේ උලඟ ඇතුළට එන්නේ ඒ ඇහිරුණු ඉරවුණු ස්වභාවය නැති වෙන්නේ. හොඳට හුස්ම ඇවිත්. ඉතින් දැන් මෙහෙම අපි නැවත නැවත පුහුණු වුණාම වෙන්නේ මේ කවුලුව අගුළු දැමීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වැහෙනවා. හැබැයි අගුළු වැටෙන්නේ නැහැ. ලොක් වෙන්නේ නැහැ. මේ තමයි වැදගත්ම දේ. පුහුණුවේ ප්‍රතිඵලය තමයි මනස ලොක් වෙන්නේ. මනසට අගුළු වැටෙන්නේ. අගුළු වැටිලා තියෙන අගුළු බොහොමයක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. මේ භාවනා පුහුණුවේදී කරන්නේ මේ මනස ලොක් වෙන එක, අගුළු වැටීම අඳුනක් එක එක අගුළු අරිනවා විතරක් නෙමෙයි ගලවලම ගන්න. සමතේ කරන්නේ අගුළු අරින එක. විපස්සනා වෙදි කරන්නේ අගුළු ගලවලම ගන්න. ඉතින් කොහොම හරි ඇරියාව ගලෙව්වා ආපහු වැහෙනවා, දොර වැහෙනවා. නමුත් අගුළු වැටෙන්නේ. ඒ අගුළු නැටීම නිසා සමහර විට ආයේ සිදුවීමකදී අර හුලඟටම දොර ඇරෙන්න පුළුවන්. අපි ඇරියේ නැතත් ජනේලෙ ඇරෙන්න පුළුවන් එළියේ තියෙන හුලඟ. ඇරුණ ගමන් අපි හිර වෙලා හිටියනම් ඒ හිරවීම නැති වෙනවා. පහසුවෙන් හුස්ම ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකට කියන්න පුළුවන් අහඹු සිදුවීමක්. වාසනාවකට හොඳ වෙලාවට ජනේලෙ ඇරුණේ, දොර ඇරුණේ නැත්තම් මම මැරෙනවා හුස්ම හිර වෙලා. නමුත් ඒ වාසනාවම නෙවෙයි, අර අපි ඒ අගුල ඇරිය නිසා, අගුල එක්ක කලවල දැමීම නිසා, නැත්තම් අගුල් ඇරපු නිසා තමයි ඒ එළිය හුලඟට පුළුවන් උනේ මේ කවුළුව ඇරගෙන ඇතුළට එන්න.
ඇත්තෙන් සර් මට දැනගන්න ඕන තිබන්නේ කාරණේ. අහඹ කියන වචනේ මම පාවිච්චි කළේ මට වචනයක් නැති නිසා. දැන් මට පැහැදිලි මට සිංහල භාෂාවේ වචනයක් හොයාගන්න බැහැ. ඒකයි මම මේ වචනේ දැම්මේ. දැම්මට පැහැදිලි ඒ කාරණේ ගොනු කරගන්න වචනයක් නැහැ. දහමේ තියෙනවාද කියලා. දැන් අපි පරීක්ෂණ පවත්වනවා. දොර ඇරිලා තියෙනවා ලොක් වෙලා නැහැ. ඒ අවස්ථාව කියා ගන්න ක්‍රමයක් මම දැන් මට නැහැ.
ඔව් ඉතින් ඔය වචන හොයන්න ඕනෙත් නැහැ. දැන් මෙහෙම දැන් ඕපනයික කියන වචනේ ගත්තොත් දහමේ ගුණයක් නේ ඕපනයික. ඕපනයික කියන ගුණේ වචනේ ওই විදිහට විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ ඉදිරියට යන සුළු ගතිය, අල්ලු කරගෙන යන ස්වභාවය, ඒ අප දහමට එකතු වුණොත් දහම අපිව අතින් අල්ලගෙන මේ ගමනේ යනවා. දහම එන්න කියනවා අපිට, ඊපස්සේ කො එන්න කියනවා. ඉතින් අපි ආවොත් ඊට පස්සේ ඉතිරි ටික පහසු වෙනවා. ඊපස්සේ කො ඕපනයි කොනේ, ඊපස්සේ කො කියන්නේ එන්න, අතවනන ආරාධනා. ඒ ආරාධනාව කළාට අපි ආවි නැත්තම් ඕපනයික වෙන්නේ නැහැ. ඕපනයික වෙන්නේ අපි ආවොත් තමයි. ඒකට අපි අගුල ඇරියොත් විවෘත වුණොත් ඊට පස්සේ ඉතුරු වැඩ ටික පහසුවෙන් වෙයි.
ගොඩක් පිංස.
අවේ කියන්න දෙයක් අහන්න යම බෙදා ගන්නට අත්දැකීමක් තිබෙනවා නම් මේ වෙලාව
සමාවෙන්න සර්. ගිය ඉරිදා අර නිදසුනට නිදසුනක් වැඩසටහන ඉතාමත් ගැඹුරින් ඒ දේශනාව පැවැත්තුවා. එහිදී මූලික කාරණා කීපයක් පැවැත්ම පිළිබඳ ඒ දේශනෙ පැවැත්තුවා. එහිදී මේ අත්හැරීම හා අල්ලා ගැනීම ගැන අවධානය යොමු කළා. මම ඒ හරහා මෙනෙහි කළ කරුණු කීපයක්. එහිදී අර සිතවිල්ල හිස් කියන කාරණේ තැනට එනකොට ඒ පිළිබඳ භාවනා කරනකොට සිතවිල්ල හිස් කියනකොට මට ලොකු බයක් ඇති වුණා. භාවනා කරනකොට දැන් කවුද ඉන්නේ මාව අරගෙන යන්නේ? ඉස්සර නම් මම හිටියා, මම වට කට්ටි. දැන් මේ හිස් බවක් ගැන කියන දැන් මාව කවුද අරගෙන යන්නේ? මම අතරමං වෙයිද? අනිත් වගේ බිය වගේ සිතුවිල්ලක් ආවා. එහෙම එන්න හේතුවක් තියනවද? සහ මං අවධානය යොමු කළේ වැරදි පැත්තටද කියන එක මට දැනගන්න කැමතියි.
හේතුවක් තියෙනවා. හේතුවක් තියෙන නිසානේ ආවේ. නැත්තම් එන්න විදියක් නැහැනේ. ඉතින් ඒ හේතුවක් තියෙනවා කියා හිතපු එක හොඳයි. දැන් ඒ සිතිවිල්ල මහ ලොකු දෙයක් විදිහට තමයි ගන්න. අපිට තියෙන ලොකුම දේ සිතිවිල්ල විදිහට තමයි ගන්න. අපි හිතුවට මේ මුදල්, ලෝකය, රට, රස්සාව, ශරීරය, සාමියා, බිරිඳ, දරුවෝ ওই විදිහට හිතුවට ඇත්තටම නම් හිතට තියෙන ලොකුම දේ තමයි ඊට එහා දෙයක් හිතට නෑ. සිතිවිල්ල නිසා මොනව නැති වුණත් සිතිවිල්ල කෙල්ලිලා හිතති. හිතට පුළුවන් සිතිවිල්ල කෙල්ලිලා ඉන්න. කිසිවක් නැතිව. මොනව තිබුණත් හිතට බැරි නම් සිතිවිල්ල කෙල්ලෙන්න අන්න ඒ හිත වැටේ. ඉතින් මේ මතක් වුණා සිදුවීමක් මෙහෙට නිල්ලඹට භාවනා කරන්න කීපතාවක් ආ එක මේ දේව දහම පිළිගන්න ඒ දේව දහමේ පූජකතුමේ එතුමා වරින් වර නිමාඩු හම්බුනාම ඇවිත් සතියක් දවස් 10ක් විතර මෙහෙණෙටම භාවනා කළා. එක් අවස්ථාවක ඇවිත් එහෙම සතියකට විතර ඇවිත් ලැබෙන උපදේශ එක්ක භාවනා කරමින් ගිහිල්ලා එක දවසක ඇවිත් කිව්වා මේ මම කියලා දෙයක් දැනෙන්නේ නෑ භාවනාවේ. මම මේ මොකුත් නෑ නිකන් හිස්. ඔබතුමා කිව්ව එක තමයි මේකේ හිස්. කිසි දෙයක් නෑ. එහෙම තමයි දැනෙන්නේ කියලා. ඉතින් එතුමාට තමා කිව්වා එහෙම දැනෙනවා නම් දැනෙන්න හරින්න. එතුමා හව ඒක ඇත්තද? ඔය ඇත්තද පොරුද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ලබන අත්දැකීම හඳුනාගන්න එක ඒ ඇත්ත බොරු කාරණේ පස්සේ හොයාගමු. ඉතින් ඉන්නවා කියන එකත් අත්දැකීමක්, මම නෑ කියන එකත් අත්දැකීමක්. එහෙම යන්න කියලා භාවනා කරගෙන යන්න. ඒ එතුමා මේ තුන්වෙනි දවස වගේ ඇවිත් ඇහුවේ. ඊට පහවදා හතරවෙනි දවසේ එතුමා දීපේකාවේ දවස් හතක් ඉන්නවා කියපු මේ මහත්තයා, මේ පූජකතුමා කාමරේ තස් කරලා ඇඳුම් ටිකක් පැක් කරගෙන ජිප් එකට ඔක්කොම දාලා ඇවිත් කීවා මේ යනවා කියලා. හොඳයි සමුදුන්න. එතකොට එතුමා කිව්වා මේ ලොකු බයක් ආවා. මොකද්ද බය? මම නෑ. ඒ අත්දැකීම පස්සේ දිගටම භාවනාවේදී පේනවා මම නෑ, මම කියලා දෙයක් නෑ මෙතන. ඒකට බයක් ආවේ නෑ. ඒකට නෙවෙයි බය ආවේ. මම කියා දෙයක් නැත්නම් මාව නිර්මාණය කළ දෙවියන් වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේට ඉඳක් නැහැ. වහන්සේ නිර්මාණය කළේ හිස් බවක් නම්. එහෙම දෙයක් නිර්මාණය වෙලා නැහැ නේ, හිස්නේ. ඒතර උන්වහන්සේ හිස්. අන්න ඒ බය ආවා. ඒ බය ආවා. ඒ අවබෝධයත් එක්ක මේ එතුමා කිව්වා මේ කාර්යයේ දිගටම ඉන්න බෑ කියලා. මේ කාර්යය කියන්නේ එතුමාගේ පූජක මේ කාර්යය දිගටම යන්න බෑ මේ භාවනාවත් එක්ක. ඒ නිසා දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. දැන් මේ රස්සාව අතරින්ටත් බෑ, රස්සාව නෙමෙයි වගකීම අතරින්ට බෑ කියලා. ඉතින් බයක් එන්න පුළුවන්. බයක් එනවා සිතිවිල්ල හිස් කියා තේරෙනකොට. මොකද ඒ තමයි ලොකුම දේ. ඒ තමා හරවත්ම වටිනාම දේ කියලා හිතන්න. එකපාරට මේ පුහු හිස් කියා වැටෙනකොට බයක් එනවා. නමුත් ඇත්තම කාරණේ කුමක්ද? අපි සාමාන්‍යයෙන් ජීවිතේ බය වෙන්නෙම මේ පුහු සිටිවිල්ලකටයි. සාමාන්‍ය ජීවිතේ බය වෙන හැම අවස්ථාවකම අරගෙන බලන්න බය වෙලා තියෙන්නේ සිතිවිල්ලක් තමයි බය කරන්නේ. ඒ අවස්ථාව බලන්න. මේ බය නෙමෙයි. අනිත් වෙලාවට එන බය අරගෙන බලන්න බය වෙලා තියෙන සිතිවිල්ල. ඒ සිතිවිල්ල මොකද? ඒක පොඟු. හිස් සිතිවිලි වලට තමයි බය වෙලා තියෙන්නේ. හිස් සිතිවිලි තමයි අපව බය කරලා ඇති ගන්නලා. ඒ බව වැටහෙනකොට අන්න බය නැති වෙනවා. බය නැති වෙනවා. මේ ධර්මතාව වැටහෙනකොට. මොන ධර්මතාවද? මේ ලෝකේ හැම දෙයකටම අපි බය වුනේ සිතිවිලි නිසා. අපව බය කළේ යක්කුවත් ලෙඩවත් මරණේවත් නොවේ සිතිවිලි. අපේම සිතිවිලි. සිතිවිලි තමා බය කළේ. ඒ සිතිවිල්ල හැබැයි හිස් අඹේ. සිතිවිල්ල කියන්නේ කඹේ. කරන්න බෑ මොනවා. ඉතින් එතකොට ආයේ බය වෙන්නේ නැහැ කිසිම දෙයකට. ආයේ කිසිම හිතවිල්ලකට බෑ අපව බය කරන්න ඊට පස්සේ. මේ විදිහට බැලුවාම ලොකු එඩිතර කමක් එනවා.
ආචාර්යතුමනි, ඒ නිදසුනේ බය වීම කියන්නේ මමත්වේ නේද? මමත්වේ කියන්නේ.
ඔව්, මමත්වේ තමයි. ඉතින් ඒ බය ඉතින් ඉන්නෝ වෙන්න ඕනේ මේ විදිහට කියලා, මේ විදිහට තමයි වෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි ආරක්ෂාව සුරක්ෂිත බව තිබෙන්නේ කියලා. හැබැයි ඉතින් වෙන්නේ අනපේක්ෂිත විදිහකට. ඉතින් තමා බය වෙන්නේ මට මොනව හරි වෙයි කියලා. දැන් මෙතන මේ බයවල් වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍ය බයවල් තමයි මේ ඇඟට මොනව හරි වෙයි, ලෙඩක් වෙයි, තුවාලයක් වෙයි, රිදෙයි, මැරෙයි, ඇස් දෙක පේන්නේ නැති වෙයි, කන් දෙක ඇහෙන්නේ නැති වෙයි, ඒ බය. ලන්ට කාත්වරුත් නැති වෙයි කියන බය, තනි වෙයි කියන බය, හොඳ නම නැති වෙයි කියන බය. මේ විදිහට බියවල් ගණනාවක් තිබෙනවනේ. මේවා මතු පිට තියෙන බයවල්. ඔය හැම බයක්ම තියෙන්නේ මතු පිට. මේ ශරීරයේ යමක් වෙයි කියන බය, ඊළඟට හොඳ නම නැති වෙයි කියන බය, මේ ඔක්කොම මතු පිට තියෙන ප්‍රතික්‍රියා විදිහට එන බය. සිදුවීමකදී ඒ බයෙන්, සිද්ධියක් නැතුව ඒ බයෙන් ඔය කියපුවා. හැබැයි ඊට යටින් තියෙනවා මේ පැවැත්මේ බිය. පැවැත්මේ බිය ඒ ප්‍රතික්‍රියාවකට වැඩිය පැවැත්මත් එක්ක ආවිච්ච දෙයක්. පැවැත්ම හරියට මේ අඹයක් උඩ ඇවිදීම වගේ දෙයක්. මේ සංසාර පැවැත්ම හරි ස්ථාවර, මේ මහ පොළොවේ උඩ කරණම් ගහනවා වගේ දෙයක් නෙමෙයි. අඹයක් උඩ කරණක් ගන්නවා වගේ උඩ තියෙන හීනි නූලක් උඩ. එපමණටම සංසාරේ දුර්වලයි, අස්ථාවරයි. ඉතින් එතන ස්වභාවය තමයි බය. මේ පැවැත්මටම බයක් තියෙනවා. තමන්ට පවතින්න බැරි වෙයි. ඒ පැවැත්මේ ඉතින් මමත් උපතුමා කියන්නේ මමත් ඒ බය කියා. ඒක ප්‍රතික්‍රියාවකට වැඩිය මේ පැවැත්මේ ගතිය බිය. ඒ බිය නිසා මේ කඹේ දැඩිව අල්ලගන්න. බය වැඩි වෙන්න වැඩි වෙන්න පැවැත්මේ කඹේ තමයි දැඩිව අල්ලගන්න. ඉතින් මේ අල්ලන් ඉන්නේ ඉන්න තව තව බය වැඩි වෙන නිසා අඩු වෙන්නේ නැන්නේ. මේ සංසාරයේ තියෙන කඹේ එළිලා ඉන්න කල එළිලා ඉන්න නිසා තමයි මේ හැම වියසනයක්, හැම බියවීමක්. මේක අතහැරියොත් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතාරින්න බයයි. අපි හිතන මේ තියෙන එකම ආරක්ෂාව, එකම ග්‍රහණය මේ පැවැත්ම අල්ලා ගැනීම.
ගුරුතුමනි, ඉන්න මඩගොහරුවෙන් උඩට මතුවෙලා එන්නේ කොහොමද කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
පුළුවනි. මේ සරලව පැහැදිලි කිරීමක්. ඔව්, දැන් අපි හිතමුකෝ කෙනෙක් දොස් කියනවා කියන්න බයිනවා. ඉතින් එතනදී ඒ බැනුමත් එක්ක අපිට එරෙන්න පුළුවන්. කියන්නේ තව එයාටත් අපි බනිනවා, ඒවට උත්තර දෙනවා, ආවේගශීලී වෙනවා, තරහ ගන්නවා. එහෙම පුළුවන් එරෙන්න. එහෙම නැත්නම් ලැජ්ජා වෙලා එරෙන්න පුළුවන්. නිහඬව ඉන්නවා, හැබැයි ඉන්නේ ලැජ්ජාවෙන්. එතෙන්දිත් වෙන්නේ ඒ සිදුවීමත් එක්ක අපි මේ මඩගොල්ලු එරෙනවා. ඉතින් ඒ වෙනුවට මේ අවදි වෙන්න පුළුවන්. අවදි වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි කනට ඇහෙන දේ ගැන අවදි වීම. බනිනවා කියන එක අපි හිතන දෙයන්නේ ඒ නිගමනය නෙවෙයි, ඇත්තටම මොනවද කනට ඇහෙන්නේ. ඉතින් දෙන්න කන අනේ ඉන්න, වෙන කොහෙවත් ඉන්න එපා. මමත් ඒ ඉන්න එපා. අනත් එක්ක ඉන්නකොට ඇහෙන දේ ඔන්න ශබ්ද ඇහෙනවා. ඒ වයින් කොටසක් තෝරාගෙන වචන කරගන්නවා. ඒ වචන වලට අර්ථ දෙනවා. ඒත් කමක් නැහැනේ, අර්ථ දෙනවා. ජරයා කියන දේවල් වලට අපේ භාෂාවෙන් නම් බණින්නේ අපි දන්න අර්ථ දෙනවා ඒවා. ඒ වරදක් නැහැ. ඊළඟට ඒවා තමන්ට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ වෙච්ච ගමන් තමන් පත් වෙනවා බැනුම් අහන කෙනා බව. අරයා බණිනවා මම බැනුම් අහනවා. මේ බැනුම් අහන කෙනා අපේ නිර්මාණය. එයා නිර්මාණය කරන්නේ අපි. සද්ධාන කෙනා නොවේ බැනුම් අහන කෙනා. මේ බැනුම් අහන කෙනාව නිර්මාණය කළාම ඒ මඩගුරුවේ ඒ වෙනක් තමයි වෙන්නේ. තරහත් එක්ක, ලැජ්ජාවත් එක්ක, බයත් එක්ක තව තව එරෙනවා. ශෝකයත් එක්ක. මෙතන බැනුම් අහන කෙනෙක් නැහැ. අපි බැනුම් අහන කෙනා බවට පත් වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ කනේ, ඔය සංග්‍රහ මම භුක්ති විඳින්නේ නැහැ. මම ඒවා භුක්ති විඳින කෙනෙකු නොවේ. ඒ ඔබ ඔබයි ඔබේ කවුරු හරි එක්ක භුක්ති විඳින. ඒත් ඔබ බැන්නා. හැබැයි මම බැනුම් අහන කෙනෙක් වෙන්නේ. ඒ අපේ අතේ තියෙන ප්‍රශංසාවත් ඒ වගේ. අනිත් ප්‍රශංසා කරන්න පුළුවන්. එතපි අපි ප්‍රශංසා අහන කෙනෙක් වෙනවද? අහන කෙනෙක් කියන්නේ කලින් අහන කෙනෙකු නොවේ. එහෙම ඇතුළ කෙනෙක් මවා ගන්නවද, නිර්මාණය කර ගන්නවද? අර ඇහෙන වචනෙට ගැළපෙන. ඒ අච්චුවට වැටෙන. අන්න ඒ තමයි. එහෙම වුණොත් ඉතින් ඒක බරයි. අච්චුවක් තියෙනවා, ඊයම් අච්චුවක්, ඊයම් බරුවක්, ඒකත් තියෙනවා. නෑ, මෙයා මේ හිතන විදිහ. බයිනවා කියන්නේ එයා හිතන විදිහනේ. හිතන විදිය සද්දෙන් හිතනවා. ඉතින් සද්දෙන් නොහිතුවත් හිතනවනේ මිනිස්සු. දැන් මෙතන තියෙන එකම වෙනස එයා සද්දෙන් හිතනවා. මටයි අනිත් ඇයටයි ඇහෙන්න හිතනවා. මේ ඇහෙන්න හිතීමයි නොඇසෙන්නට හිතීමයි අතර කිසිම වෙනසක් නෑ. දැන් අපි කියන්නේ මිනිස්සු මොන විදියට හිතනවද? ඒවා අපිට ඇහෙන්නේ නෑ නෑ ඇහෙන ටිකට තමයි සන්තෝෂ වෙන්නේ, දුක් වෙන්නේ, බය වෙන්නේ, අටන්නේ ඔක්කොම. ඊට වැඩිය මේ සංඛ්‍යාවෙනුත් වැඩි, ප්‍රමාණෙත් වැඩි, ගුණාත්මක භාවෙනුත් වැඩි අපි ගැන හිතන්නේ. අපි දන්නේ. ඉතින් ඕනේ කෙනෙකුට හිතන්න ඉතියක්. නිහඬව හිතන්නව හඬ නගායි. ඒ එතනින් නවතින්න පුළුවන් නම් මෙයාගේ සිතිවිල්ල. ඒ සිතිවිල්ල එයාට ඒ මමත් මට ඇත්ත කරගන්න අවශ්‍ය නැහැ නේ. උත්තර දෙන්න හරි වාද කරන්න හරි අවශ්‍යතාවයක්. දෙහිම ඉන්න පුළුවන් නම් ඒ බැනුමට අපි ආරෝපණය නොවී ඉන්න පුළුවන්. ආරෝපණය වෙන්නේ ආරූඪ වෙන්නේ නැතුව ඉන්න. මේ බැනුම අනුව මමෙක්ව හදාගන්න නැතුව ඉන්න. ඒ බැනුම අච්චුවක් කරගෙන, ඒ ප්‍රශංසාව අච්චුවක් කරගෙන අපි මමව ඒ අච්චුවට අනුව හදාගන්න. එන්න නැතුව ඉන්න. ඉතින් එතකොට මේ සැහැල්ලු උඩ දෙන්න පුළුවන්. අච්චුවක් එක්ක හිටියාම තමයි පහද. පැහැදිලිද?
එහෙමයි ගුරුතුමනි, බොහොම පිං.
හොඳයි හොඳයි. එහෙමනම් හිතවතුනි, අද දින, අද මේ බුද දින සීබුද්ධියේ හෝරාවට සදාම් සැදෑවේ අම්බලමට එකතුණු ඔබ අපට සමුගන්නට වෙලාව හෝරාව ඇත්තටම ගමන පටන් ගන්න මෙතන සිට. ඒ ගමනට අපි සතුටින් එකතු වෙමු. හැම දිනාටම සිත ශාන්තිය සැනසෙල්ලක්ම වේවා. ඒ ප්‍රාර්ථනය කෘතවේදීව ඇති කරගනිමු. මේ වැඩසටහන් මාලාවටම අනුග්‍රහය දක්වන කැප කරන කැප වෙන සියලුම දෙනා සිහිපත් කරගෙන තෙරුවන් සරණයි.